ඇත්තරම අපි දන්නවා සියලු දෙනාම මේ රටේ ආර්ථික අර්බුදයත් එක්කම දේශපාලන අර්බුදයක් නිර්මාණය කරමින් පවතිනවා. ඒ වගේම අපි දන්නවා මේ ආර්ථික අර්බුදය නිර්මාණය කරේ මේ රටේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියලා අපි සියලු දෙනාම දන්නවා. ඒ නිසා අද පාරේ ඉන්න වෙළඳාම් කරන වෙළඳටත් ඒ වගේම ව්‍යාපාරික ප්‍රජාව සියලු දෙනාටමත් විශාල ගැටලු රාශියක් ඇති වෙලා තියෙනවා. මොකද මේ තාවකාලික තහනම් බඩු ගේන එක නවත්වීම නිසා නොයෙකුත් භාණ්ඩ විකුණමින් පවතුපු වෙළඳාම් කරපු පොලේ වෙළඳත් ඒ වගේම පාරේ පළතුරු වෙළඳාම් කර එක්කෙනාටත් ඒ රැකියාව දහිමි වෙලා ජීවන තත්ත්වය නගා සිටීමට විශාල ගැටලුවක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි, පහුගිය දවසක මම දැක්කා මේ තහනම් ලයිස්තුවේ ඇමෝනියා නයිට්‍රේටුත් ගෙන්න එපා කියලා තියෙනවා. මේ ඇමෝනියා නයිට්‍රේට් කියලා කියන එක අපි අපේ දිස්ත්‍රික්කයේ විදිහට ගත්තාම පස්සේ අපි දන්නවා මේ ගල් වලවල් එහෙම නැත්නම් ගල් ලයිසන්සයක් ලබා දීලා කර්මාන්තයක් වෙනුවෙන් එහෙම නැත්නම් මොකකට හරි පාරක් සංවර්ධනය වෙනුවෙන් මේ ගල් කඩලා ඒ ලබා දෙන අවස්ථාව අද අහිමි වීගෙන යනවා. මොකද ඇමෝනියා නයිට්‍රේට් නැතුව ගල් වලවල් අද කරගන්න බැරිලා තියෙනවා. ඒ නිසා අපේ රත්නපුර දිස්ත්‍රික්කේ ගත්තාම පස්සේ ගල් වලවල් 120ක් තියෙනවා. මේවා විශාල ප්‍රමාණයක් අද රැකියා අහිමි වෙන තත්ත්වයට ඇති වෙලා තියෙනවා. ඒ වගේම මේ ගල් ආශ්‍රිත අනිකුත් ව්‍යාපාර තියෙනවා. ඉතින් අපි දන්නවා බ්ලොග් ගල් කර්මාන්තය අද අපේ රත්නපුර දිස්ත්‍රික්කේ බ්ලොග් ගල් විතරක් තියෙනවා මේ බලපත්‍ර ලාභින් 120ක්. ඒ වගේම හાર્ඩ්වෙයාර් 420ක්. ඒ නිසා මේවා අද වැහිමින් පවතිනවා. ඒ නිසා අපි අපේ ගරු අගමැතිතුමාගේ ඉල්ලන්නේ මේ නයිට්‍රේට් ගේන එක කඩිනමින් ලබා දෙන්න කියලා. එහෙම නැත්නම් විශාල ගැටලුවක්. ඇමෝනියා නයිට්‍රේට් ගේන එක නවත්තලා තියෙන එක නැවතත් අපිට ලබා දුන්නේ නැත්නම් විශාල ආර්ථික ගැටලුවක් අපේ කම්කරුවෝ. අපි ගත්තාන් පස්සේ අපේ රත්නපුර දිස්ත්‍රික්කේ මේ ඉන්නවා මේසන් කම්කරුවන්. ඒ වගේම කම්කරුවන් 11100ක්. සම මේගොල්ලන්ගේ ආර්ථිකය කඩාවැටුණොත් එහෙම මේගොල්ලන් රැකියා අහිමුනොත් එහෙම මේගොල්ලන් ජීවත් කර ගන්න බැරි වෙන නිසා ඩොලර් සම්බන්ධයෙන් ගැටලුවක් තියෙන පුළුවන්. නමුත් මේ අත්‍යවශ්‍ය දේවල් ගේන එක අපේ වගකීමක් විතර දකින්න. ඒ නිසා අපි මේ දේශපාලනේ කතා කර කර එහෙම නැත්නම් ආර්ථිකය ගැන කතා කරගෙන ඉඳලා වැඩක් නැහැ. අත්‍යවශ්‍ය කාරණා වලට මුල් තැන දුන්නේ නැත්නම් අපිට විශාල ගැටලුවක් පවතින ගරු සභාපතිතුමනි. සා ඇමෝනියා නයිට්‍රේට් මාසකට ගේනවා ටොන් ගේන ටොන් 100ක් ලංකාවට. පස්සේ මේ ගල්වලවල් විශාල රාශියක් තියෙනවා. එතකොට ලංකාවේම ඍජු රැකියා 102,000කට ආසන්න සංඛ්‍යාවකගේ ජීවිත අවදානම් තත්ත්වයේ තියෙන මේ ඇමෝනියා නයිට්‍රේට් නැති නිසා සම මේ කර්මාන්තය ආශ්‍රිත මම කියන අනිකුත් කර්මාන්තත් නිසා විශාල ගැටලුවක් දෙනවා. සම මේ ඇමෝනියා නයිට්‍රේට් ලබා දීලා ගල්වලවල් ක්‍රියාත්මක වීම තුළින් අපි දන්නවා ගල් කියුබ් එකකින් අද රජයට ලැබෙන මුදල ගත්තාම පස්සේ ගරු සභාපතිතුමනි රුපියල් මිලියන 340ක් 2021 ලැබිලා තියෙනවා. සමයි මේ මුදල අහිමි වුණොත් එහෙම එතකොට අපිට ලබන සැරේ කොහොමද අපිට ඩොලර්ස් ගන්න? ඉතින් මේ වගේ විශාල ගැටලු රාශියක් තියෙනවා. ඉතින් හෝටල් ශාස්ත්‍රය ගැන කතා කරන්න තියෙනවා. නමුත් වෙලාවක් නැහැ. ඔබතුමා දීලා දින කාලෙත් එක්ක සා මේ කාලය ලබා දීපු එකට ස්තුති වන්ද වෙමින් මම කියනවා බොහොම ස්තුතියි.
Thank you. Honorable Premnath C. Dolawatta, you have 8 minutes.
සුති, අද අපි රටක් හැටියට විශාල අර්බුද ගණනාවකට මුහුණ දීලා තියෙන අවස්ථාවක්. සමාජීය, ආර්ථික, දේශපාලන පද්ධති ගණනාවක් තුළ අපි අර්බුදකාරී තත්ත්වයක සිටිනවා. අපි සම්බන්ධයෙන් අවංකව කනගාටු වෙන්න ඕනේ. ඒකම මේ තත්ත්වයට අපි මුහුණ දෙන්නේ අපි පහුගිය කාලේ පුරාවට අපි සිද්ධ කරපු දේශපාලකයෝ, පරිපාලකයෝ, රාජ්‍ය සේවකයෝ සහ සමස්ත පුරවැසියෝ අපි සියලු දෙනා එකිනෙකා වශයෙන් අපේ අපිට නියම වෙච්ච වගකීම් යුතුකම් අපි ඉෂ්ට කිරීම පැහැරහැරීම් මත කියන කාරණය අපි කාටවත් පිළිගන්න වෙනවා. අද අපි මේ ප්‍රශ්න හඳුනාගෙන තියෙනවා. අපි අද සමහරවිට අපි එකිනෙකාට අපි ඇඟිල්ල දික් කරනවා. නමුත් අද අපිට සුදුසුම කාලය තමයි අපි මේ අර්බුදයෙන් ගොඩ එන්නේ කොහොමද කියන කාරණය සම්බන්ධයෙන් අපි කතා කරන්නේ. විශේෂයෙන්ම සමහර අවස්ථාවල අපි පෞගිය කාලේ දැක්කා නීතිය ආධිපත්‍යයේ බිඳ වැටිච්ච අවස්ථා. එවැනි අවස්ථා නැවත ඇති නොවෙන්න රඟවලා ගන්න කොහොමද කියන කාර්ය සම්බන්ධයෙන් අපි අවධාරණය කරන්න ඕනේ, කටයුතු අපි සම්පාදනය කරන්න ඕනේ. සමහර අවස්ථාවල අපි දකිනවා මේ කාර්යය මම විශේෂයෙන් ඉස්මතු කරන්නේ තරු කාර්ය සභා සභාපතිතුමනි, අධිකරණය තුළ අධිකරණයේ ස්වාධීනත්වය අපිට තවදුරටත් රඳවා ගැනීමේ අත්‍යවශ්‍යතාවය මත. මොකද යම් පුද්ගලිකුට අවසානයේ එයාගේ අයිතිවාසිකම් කඩා කැඩුණොත් උන්ට යන්න තියෙන අවසාන ස්ථානය තමයි අධිකරණය. අපි පහුගිය කාලේ පුරාවටම සමහර අවස්ථාවල අපි දැක්කා සමහර නීති අතරරන් කටයුතු කරපු පුද්ගලයන්ට අධිකරණ නිලධාරීන් සහයෝගය දෙන ආකාරය බැලුවාම අපිට පුදුම සහගත තත්ත්වයක් අපිට නිර්මාණය වෙලා තියෙනවා. සමහර අවස්ථාවල අධිකරණ විනිශ්චයකාරවරු පවා තමන් අභිමුවට එන නඩුවලදී තවත් පුද්ගල කණ්ඩායම් එක විදිහකට තවත් පුද්ගල කණ්ඩායම් එක විදිහකට වෙනස් ආකාරයට සලකන ආකාරය අපිට දැකින්න තියෙනවා. මේ කාරණේ අපි ඉස්මතු කරන්නේ මේ අධිකරණේ හැලුව ලක් කරනවා අධිකරණේ කඩාපිදවන්නවත් නෙමෙයි. මේ කාරණේ අපි ඉස්මතු කරන්නේ අධිකරණයට තියෙන බලය මේ සමාජයේ ඉන්න පුද්ගලයෝ අතර ගත්තොත් ඊට වඩා විශාල ව්‍යසනයක් වෙනවා කියන කාරණේ මේ අවස්ථාවේ අවධාරණය කරන්න. විශේෂයෙන්ම පොදු දේපල පනත ප්‍රකාරව නඩු ගොනු කරලා තියෙන අවස්ථාවල්දී ඒකම මට දැක්කොත් මේ හඳුන ගන්න පුළුවන් කියලා පෙරටුවක් හඳුනාගන්නේ පෙරටුවක් හඳුනලා දී තිබුණ අවස්ථාවල්දී සමහර අධිකරණ නිලධාරීන් ක්‍රියාත්මක ආකාරය පුදුම සහගතයි. සමහර අවස්ථාවල පොදු දේපල පනත සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් රිමාන්ඩ් බන්ධනාගත වෙලා තිනකොට සමහර නඩුවල්දී බොහොම පහසුවෙන් අපදෙන ස්වරූපය අපිට පේන තියෙනවා. ඊට එහාට ගිහිල්ලා සමහර අධිකරණවල ක්‍රියාවලියට බාධා කරමින් අධිකරණයේ බන්ධනාගාර බස් එකට පහර දෙන පුද්ගලයෝ සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් අපිට පුදුමය දනවන ආකාරයට අපිට දැල්ල තියෙනවා. ඒ නිසා මේ විදිහට ගියොත් තව ටික දවසකින් දැන් අද සමහර නීතිඥවරුන්ට හුරේ දානවා, අප්පුඩි ගහනවා. සමහර නීතිඥවරු සැක්කාරව දකින්නට මල් මාල දානවා, අප්පුඩි ගහනවා. හැබැයි මම මේ අවධානම අද මම මේ ගරු සභාවේ ප්‍රකාශ කරනවා, ඔබට ඒ අයට විරුද්ධ විදිහට කටයුතු කරපු කාලයක් ආවොත් නීතිඥවරුන්ට ප්‍රහාර එල්ල කරන, මිනිස්කාරුන්ට ප්‍රහාර එල්ල කරන කාලය වැඩි ඈතක නෙමෙයි. සමහර අවස්ථාවල අපි දන්නවා, මම පැහැදිලිවම දන්නවා, මේ අරගලය තුල මිනිස්කාරරු පවා ඒ අරගල කරුවන්ට වැඳලා සමාවරන් මම මිනිස්කාරරු කියලා බොහොම අමාරුවෙන් ගැලවිලා ගිය අවස්ථාත් අපි දන්නවා පැහැදිලිව. ඒ නිසා මේ කාරණා සම්බන්ධයෙන් අපි මීටවට එහාට කියලා බලන්න ඕනේ. මේ වැරදි වලට දඬුවම් දීම කිසිම පුද්ගලයෙකුට අයිතිවාසිකමක් නෙවෙයි, ඒක අධිකරණ නිසි ක්‍රියාදාමය තුළ සිද්ධ වූ දෙයක්. ඒ නිසා පැහැදිලිවම මම කරු අධිකරණ නිලධාරීන් ඉල්ලා සිටින කරුණා කළා මීට වැඩිය විචක්ෂණශීලීව කටයුතු කළ යුතුයි කියන කාරණේ මේ අවස්ථාවේ පැහැදිලිව කියන්න ඕනේ. ඒකම පැහැදිලිවම මේ අපේ ඒරෝෆ්ලේට් මේ ගුවන් රුසියානු ගුවන් යානයේ සම්බන්ධ සිද්ධිය සම්බන්ධයෙන් අද බොහෝමයක් දෙනෙක් කතා කරනවා. ඒ අධිකරණයේ ඉන්න පිස්කල් නිලධාරියා සහ නීතිඥවරයාට වෙඩි තියන්න බොහෝමයක් අය බලන් ඉන්නවා. මම විශේෂයෙන් මේ ගරු අධිකරණයේ ස්වාධීනත්ව වෙනුවෙන් අධිකරණ නිලධාරී කටට මම කියන්නේ මේ සම්බන්ධයෙන් ඒ දෙදෙනා පිටරක් පමණක් නෙමෙයි, මේ ක්‍රියාවලිය තුළ මේ සමස්ත රටට වෙච්ච හානිය, මේ සමස්ත විදේශීය සම්බන්ධතාවලට මේ රටට මේ සියලුම දේවල්ට වෙච්ච හානියත් එක බැලුවාම මේක පිටදී ඔබට කියලා අපි සලකන්න ඕනේ. ඒ නිසා මම ඉල්ලා සිටිනවා මේ විමර්ශනය මෙතනින් නවත්තන්න නැතුව ඉදිරියට ගෙනිහිල්ලා විශේෂයෙන්ම සුවිශේෂී කාරණයක් ලෙස සලකලා මේ සිද්ධිය කුමන ආකාරයෙන් සිද්ධ වුණාද කියන කාරණේ අපි බලන්න වෙනවා. මොකද හේතුව ඒ තුළම ඒ සිද්ධි ජාමේ තුළම බොහොමයක් අයට අධිකරණයේ ස්වාධීනත්වය ගැන විශාල සැකයක් ඇති වෙලා තිනවා. මේ පිස්කල් නිලධාරී මේ අය කොහොමද මේ ස්ථාන වලට ගියේ? අපිට ඕනම් පුළුවන් මේ සිද්ධිය දැන් මේ ප්‍රශ්නේ විසඳුනා කියලා මේ සිද්ධිය බැහැර කරන්න. නමුත් මේ තුල වැරදි පූර්වාදර්ශයක් එනවා. බලපුලුවන්කාර සමාගම් වලට, බලපුලුවන්කාර ජාතීන්ට මේ රට තුල නිර්මාණය වන කුමන්ත්‍රණ ස්වරූපයෙන් මේ රට මේ තියෙන ආර්ථික තත්ත්වෙත් ඔබට කියලා විශාල ප්‍රශ්නයකට දාන්න පුළුවන් හැකියාව නිර්මාණය වෙලා තිනවා. විශේෂයෙන්ම රුසියාව වගේ රාජ්‍යයකට, රුසියාව වගේ හිතමිතුරු රාජ්‍යයකට යුද්ධය පවතින අවස්ථාවේ එක්සත් ජාතික මානවිකම් කවුන්සිලය තුල හැමදාම අපි වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරපු රාජ්‍යයක් සම්බන්ධයෙන් කටයුතු කරනකොට මේ විදිහේ වපසරියක් නිර්මාණය වුණේ කොහොමද කියලා නැවත නැවතත් අපි විමසා බැලිය යුතුයි කියන කාරණය පැහැදිලිව මේ
ගමන Remember you have 2 more minutes.
මේ අවස්ථාවේ මම අවධාරණය කරනවා. ගරු කරසවා සභාපතිතුමනි, පැහැදිලිවම කියන්න ඕනේ මෙන්න මේ කාරණය. මම ස්තුතිවන්ත වෙනවා මහා බැංකුවේ අධිපතිතුමාටත්, මූල්‍ය මණ්ඩලයේ මූල්‍ය මුදල් ලේකම්තුමාටත්. පෞගිය අවස්ථාවක ඕපන් මාකට් account හරහා මේ බාණ්ඩ ගෙන්වීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම පැහැදිලිවම අපි ඉල්ලීමක් කරා. ඕපන් මාකට් account හරහා ඇතිවන මේ කළුකඩ ඩොලර් මාෆියාව නවත්තන්න ක්‍රියාමාර්ග ගන්න කියලා අද එතුමල්ලේ ක්‍රියාමාර්ගය ආරම්භ තිනවා. ඒ තුල තමයි අද පැහැදිලිව මේ ඩොලර් එක යම් ස්ථාවර මට්ටම් වතින්. ඉතින් ඒකම විශේෂයෙන් මේ රටේ ජනතාවගේ ඉල්ලීමක් කරන්න ඕනේ. අපි මේ දල්වල එක විදුලි පහනක් පුරා අපි විශාල වියදමක් දරන, අපි දල්වන, අපි වැය කරන, අපි අනවශ්‍ය ලෙස අපත යරන එක විදුලි පහනක් පුරා අපි විශාල ජාතික ධනය ප්‍රමාණයක් අපි වැය කරනවා. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා ජාතියක් හැටියට, අපි රටක් හැටියට අපි මේ මොහොතේ බොහොම අරබිරිමස්මක් නැතුව ජීවත් වෙන ඕන. විශේෂයෙන්ම අනවශ්‍ය ලෙස අපි ගමන් බිම්ම යනවා අපිට පුළුවන් නම් අපි වැය කරලා, අපි වැය කරන සියලුම ඕනෑම බැලකිරීම අපිට අවම කරන්න පුළුවන් නම් ඒක තමයි අපි රටක් හැටියට අපි ජාතියක් හැටියට සිද්ධ කරන්නේ. මේලා අපි ඔක්කොම එකහුව වෙලා. මේක 1977 වගේ කාලවකවානුවක්. එදා 77 කාලවකවානුව තුල අපි අපේ අවශ්‍යතාවය මත අපි පිටරටවලට මුදල් ගෙවලා ඒ ණය ගෙවලා අපි ස්වයංපෝෂිත වෙන්න අවස්ථාවේ නිර්මාණය වෙච්ච වකවානුවක් වුණත් අද අපිට
වළක්වගන්න
බැරි ආර්ථික අපහසුයක් මත අද අපිට ඒකී තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ කියන්නේ අප මතම ස්වයංපෝෂිතව අපටම ජීවත් වෙන්න අවශ්‍යතාවය අපිට අද නිර්මාණය වෙලා තියෙනවා සුවාධර්මය තුල. ඒ නිසා මේ අති දුෂ්කර සති කීපය තුල අපි කොහොම හරි මේක අපි දිනාගත්තොත් මේක අපි ගත කරොත් අපිට පුළුවන් ඉදිරි අනාගතයේ සුභවාදී ඉදිරියට යන්න. මේ සති තුන අපි කොපමණ ආකාරයට කුමන ධාරිතාවකින් අපි කටයුතු කරනද කියන කාර්යයේ තීරණය මත තමයි ඒ සුභ අනාගතය අපිට දිනා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තමයි ඉල්ලීමක් කරනවා අපි ඔක්කොම එකහුව වෙලා මේ අමාරු කාලය තුල දුෂ්කර කාලය අපි කොහොම හරි අපි ගත කරමු, අපි වෙනස් කරමු, වෙනස් කරලා අපි අනාගතයට යමු කියන කාර්යය මතක් කරමින් නිහන්වා බොහොම ස්තුතියි.
Thank you. Honorable Imtiaz Bakir Makar, you have 7 minutes.
Thank you. Mulasanavada Garmantri Tumani, Agramati Varia, Yedavasi Parliament to the Sidikur Prakashedi, Rata Goranagima Sandaha, Sampradaika Deshapan Katevitulin, Sahamatavadurin Beharavila, Samuiko Katevitu Kirimagana Sandahan Kirua, Etulin, Etuan Pinduan to Kalpanakale, Seal Paksha Samaga Sahayogin, Ekamutu Katevitu Kirimi Chetanava, Etuman to the Tibina Bavai. හැබැයි වැදගත් වෙන්නේ ඒ චේතනාව වචනයෙන් විතරක් නෙවෙයි ක්‍රියාවෙන් සහ හැසිරීමෙන්ද පෙන්වීමයි. විපක්ෂ නායකතුමන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නායකතුමන් ඇතුළු සියලුම විපක්ෂ බලවේග සියල්ලම වාගේ මැති ඇමති තනතුරු ගත්තද නොගත්තද මේ මොහොතේ රට වෙනුවෙන් සහයෝගයෙන් සහ අවබෝධයෙන් වැඩ කිරීමේ චේතනාව ප්‍රකාශ කරලා තිබුණා. සියලුම පක්ෂ හා සාකච්ඡා කරලා අවබෝධයකට එමු මිසක දේශපාලන පක්ෂවලින් තනතුරු මුදල් වරදාන ආදිය තුලින් මන්ත්‍රීවරු ඩැහැගැන්මේ මෙහෙයුම් වලට නොයන ලෙස විශේෂයෙන් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා ප්‍රසිද්ධිය ප්‍රකාශ කර සිටියා. එසේ කියා තිබියදීත් රජයේ පාර්ශවයෙන් ඔබතුමන්ලා සර්වපාක්ෂික සහභාගීත්වය සඳහා කටයුතු කළේ කොයි විදියටද? ඔබතුමන්ලා වචනයෙන් සහ කතාවෙන් පමණක් එකමුතුව සහයෝගයෙන් සාම්ප්‍රදායික දේශපාලනයෙන් බැහැරව රට වෙනුවෙන් අවබෝධයෙන් කටයුතු කරමු කියා කියමින් ක්‍රියාවෙන් සහ හැසිරීමෙන් කටයුතු කළේ ඊට වෙනස් ආකාරයකින්. ඔබතුමන්ලා යහපත් චේතනා ගැන කතා කරමින් වැරදි තීන්දු තීරණ, වැරදි ප්‍රතිපත්ති සහ උද්දච්ච හැසිරීම් තුළින් අපේ රට ඓතිහාසික අගාධයකට ඇද දාපු මෙවැනි වින්නැහියකට රට ගොදුරු කළ වගකීම්යුත්තන්ට හුස්ම ගන්නට කෙටි විරාමයක් ලබා දීමේ ජවනිකාවක් ළඟ දක්වමින් සිටීමයි සැබවින්ම අද අපි දකිමින් සිටින්නේ. මේ වින්නැහියට, මේ අගාධයට රටපත් කිරීමට වගකීම් යුතු වූ ජනතා විශ්වාසය නැති කරගෙන ඇත්තා වූ නායකත්වයක් සහ පාලනයක් ආරක්ෂා කරගන්නට විස්මහුණු කිරීපයක් ඉදිරියට දැමූ මෙහෙයුමක් අපි දැන් දකිමින් සිටින්නේ. විපක්ෂයේ පක්ෂවලින් තනතුරු වරදාන දීම් තුළින් ඩැහැගත් කිහිප දෙනෙකුට විස්මහුණු පළඳවලා ජනතාව ප්‍රතික්ෂේප කළ, එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ලෝකය පිළි නොගන්නා වූ දූෂිත පාලනයක පැවැත්ම රැකදීමේ කොන්ත්‍රාත්තුවයි අද අපි දකිමින් සිටින්නේ. පහුගිය සතියේ බ්ලූම්බර්ග් මාධ්‍ය ආයතනයට ප්‍රකාශයක් කරමින් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ප්‍රකාශයක් කර තිබුණා. තමන් අසමත් ජනාධිපති කෙනු ලෙස සමුගන්නට සූදානම් නැති බවත්, තමන්ගේ නිලකාලය අවසන් වන තෙක්ම තමන් ඒ දුරේ රැඳී සිටනට බලාපොරොත්තු වන බවත් කියා තිබුණා. ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශයෙන් කරුණු දෙකක් පැහැදිලියි. පළමුවෙන්න තමන් අසමත් බව ඔහු ඒ තුළින් පිළිගෙන තිබීමයි. එහි ප්‍රතිඵලයක් ලෙසින් කෝටි 2කට අධික ශ්‍රී ලාංකික ජනතාව අද විපාක විඳිමින් සිටිනවා. දෙපෙන්නුම් කරන දෙවැනි කාරණය වන්නේ ඒ අසමත් ජනාධිපතිවරයා බලය අත්හැර නොසිටින බව සහ ඔහුගේ ස්ථාවරය වර්තමාන අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩලය විසින් ආරක්ෂා කරන බවත්ය. මේ ශ්‍රී ලංකාවේ ජනතාවගේ අභිලාෂයන්ට සම්පූර්ණයෙන්ම පටහැනි ස්ථාවරයක්. පවතින මේ පාලනය ගැන රටත් ලෝකයත් කල්පනා කරන ආකාරය අපි අවබෝධ කරගන්න ඉතාම වැදගත්. අගමැතිවරයාගේ ප්‍රකාශය තුළින් මේ ගැටලුව ගැන ඍජු ඇමතීමක් නොකළත් මේ ගැටලුව ඒ ප්‍රකාශය තුළින් කිහිපවට විදකදීම එළියට ඒම අපි දකිනවා. මම කැමති එතුමාගේ ප්‍රකාශයෙන් මේ කොටස් කීපයක් උපුටා දක්වන්නට. මම මේ කොටස් දැන් උපුටා දක්වනවා. එතුමා කියනවා යම් යම් වැරදි ක්‍රියාමාර්ග නිසා අපි ලෝකෙම කොන්වෙච්ච රටක් බවට පත් වෙමින් යනවා. ඒ තත්ත්වය ආපසු හැරවීම ලෙහෙසි නෑ. මේ අගමැතිතුමන්ගේ වචන. පවතින පාලනයේ වැරදි නිසා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ කිසි කලක නොවූ අයිරින් කොන්වෙච්ච රටක් වී ඇති බව කියන්නේ වත්මන් අගමැතිතුමා. මම දැන් නැවත උපුටා දක්වන අයතුමන්ගේ ප්‍රකාශය. අපට ණය සහ ආධාර ලබා දෙන රටවල් අතර ඉදිරියෙන් මේ ඉන්නේ ඉන්දියාව, චීනය සහ ජපානයයි. අපට කවදත් හිතවත්ව සිටි මේ රටවල් සමග ඇති සම්බන්ධතා දැන් බිඳ වැටී තිබෙනවා. අගමැතිතුමා කියනවා. තවදුරටත් එතුමා මෙහෙම කියනවා. ජපානය අපේ දීර්ඝකාලීන මිතුරෙක්. අපේ රටට බොහෝ උදව් උපකාර කළ මිත්‍ර රටක්. නමුත් පසුගිය කාලේ සිදුවෙච්ච අවාසනාවන්ත සිදුවීම් නිසා දැන් ඔවුන් ඉන්නේ අපිත් එක්ක හිත හොඳින් නොවේ. යම් යම් ව්‍යාපෘති අත්දැකීම් පිළිබඳව අපේ රට ජපානයට විධිමත් අයුරින් දැනුම් දීමක්වත් කරලා නැහැ. මේ පහුගිය පාලනය ගැන අගමැතිතුමා කියන්නේ. ජපානයේ අපේ රටේ සිදු කළ සමහර ව්‍යාපෘති අතරමඟ නවතා දමා ඇත්තේ තනි පුද්ගලයෙක් ලබා දුන් වාර්තා අනුවයි. මිත්‍ර රටවලින් අපට ලබා දුන් ඉතා වටිනා ව්‍යාපෘති පදනම් විරහිතව අහේතුකව නවසා දැමීම පිළිබඳ විමර්ශනය කරන මෙන් මම පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුල්‍ය කමිටුවෙන් ඉල්ලා සිටිනවා. උපුටා දැක්ම අවසන්. තමන් අග්‍රාමාත්‍ය
දුවේ
මේ සති කීපය තුළ තමන් බ්‍රිතාන්‍ය අගමැතිවරයාට, UAE එක්සත් අරාබි රාජධානියේ පාලකයාට, ජපාන් රජයේ නිලධාරීට සහ අනෙකුත් රාජ්‍යයන්හි නියෝජිතයන්ට කතා කළ බව අගමැතිතුමා ප්‍රකාශ කළා. ඒත් බටහිර රටවලින්වත්, මැද පෙරදිගින්වත්, ජපානයෙන්වත් එවැනි කිසිදු ආධාරයක් රජයට ඍජුව තවමත් ලැබිලා නැහැ. මෙයින් පෙන්නුම් කරන්නේ එම විදේශීය රාජ්‍යයන් මේ පවතින පාලනය නව පාලනයක් ලෙසින් නොදැකීමයි, පැවති දූෂිත මානව අයිතීන් උල්ලංඝනය කළ ජාත්‍යන්තර විරෝධී පාලනයම දිගුවක් ලෙසින් ඔවුන් මෙය දකිනවා. එවන් රජයක් කෙරෙහි විශ්වාසයක් නොතිබීම හේතුවෙන් මෙතෙක් කඩට අවශ්‍ය කඩිනම් සහයෝගය ලබාගත නොහැකි වීම අපි දකිමින් සිටිනවා. නිදහසෙන් පස්සේ යුගයේ සිවිල් යුද්ධයන්ට ප්‍රචණ්ඩ තරුණ කැරලි දෙයකට මෙන්ම සුනාමි වැනි ස්වභාවික විපත්වලට මුහුණ දුන්නත් ආර්ථික වශයෙන් මෙවැනි අගාධයකට, දුෂ්කර තත්වයකට මිලියන 22ක් පමණ වූ අපේ ජනතාවට මුහුණ දෙන්නට සිදු වුණේ නැහැ. වගවීම් නැති, වගකීම් නැති, උත්තර බැඳීම් නැති උද්දච්ච ගෝත්‍රික පාලනයක වැරදි ප්‍රතිපත්තිසා තීරණ නිසායි මේ වින්නැහිය සිදුුණේ. විශ්ව සංශෝධනයත් සමගම බලය එක්තැන් කරගත්තා. ඒ විපාකයන් බොහොමයක් සිද්ධ වුණා. ඒ නිසා කෘෂිකර්මාන්තයේ අර්බුදය, ස්වෛරී බැඳුම් කරවලට ගෙවීම, අසූචි පොහොර නැවට ගෙවීම, ජාත්‍යන්තර මුල් අර්බුදයට යාම ප්‍රමාද කිරීම, සුපිරි ධනවතුන්ට බිලියන ගණනින් බදු සහන දීම, නම පවතින්නට ආරම්භ කරපු සුදු අලි ව්‍යාපෘති සඳහා අධික පොලියට ලබාගත් ණය මෙන්ම බිලියන ගණනින් ජනතාවගේ මුදල් මංකොල්ල කෑ, දූෂිත ගනුදෙනු ආදියට වාකිතු උදවියගේ වගවීම හෝ ඒ මුදල් කන්දරාවන් නැවත ජනතාවට ලබා ගැන්ම ගැන ජනතාව නගන හඬ පිළිබඳව කිසිම ඇමතීමක් හෝ සභානක් අගමැතිතුමාගේ ප්‍රකාශයේ නැහැ. හිටපු මුදල් ඇමති අලි සබ්රි මැතිතුමන් නම් පාර්ලිමේන්තුවේදී පිළිගත්තා. බදු සහන ලබා දීම, දොරරේ අල්ලාගෙන සිටීම, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත නිසිකල්ට නොයාම, ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කල්ගත වීම ආදිය නොකළ යුතුව තිබුණු බව ජනාධිපතිවරයාත් ප්‍රකාශයක් කර තිබුණා. මේ තත්වයට හේතුනේ තමන්ගේ වැරදි බව. ඒත් ඒ පෞසි සමාකිරීම පමණක් ප්‍රමාණවත්ද? වගවීමක් තිබිය යුතුයි. මෙවැනි අගාධයකට ඇද දැමීමට, වාකියුතු පාලනයක් ආරක්ෂා කර ගැනීමට, ඔවුන්ගේ පැවැත්ම රැකදීමට ගන්නා වූ රැවටිලිකාර ප්‍රයත්නයන් ඇඳවීම වලින් වචන හරබ තුලින් රටත් ලෝකයත් මුලා කරන්නට පුළුවන් කමක්
නැහැ.
මන්ත්‍රීතුමනි, මේ ආර්ථික අගාධයට හේතු වෙච්ච දේශපාලන ප්‍රශ්න වලට විසඳුමක් දෙන්න අද සමගි ජන බලවේගය සංශෝධනයක් 21 සංශෝධනය හැටියට පාර්ලිමේන්තුවේ ඉදිරියේ තබල තියෙනවා. ඒක පාර්ලිමේන්තුව පිළිරන් තියෙනවා. පළවෙනි කියවර අනුමත කරලා තියෙනවා. දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් ලැබිලා තියෙනවා. දැන් ඒක මගහරවන්නට වෙනත් 21 සංශෝධනයක් ගැන පහුගිය කාලේ තිස්සේ අගමැතිතුමත් අධිකරණ ඇමතිතුමත් කතා කළා. දැන් ඒ ගැන වචනයක්වත් කතා කරන්නේ නැහැ. හේතුව ආණ්ඩුව ඇතුළෙම ඒ ගැන එකම ඒකමතිකත්වයක් නැහැ. අච්චාරු ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා. කරුණා කරලා මිනිසුන්ව රවට්ටන්නේ නැතුව පාර්ලිමේන්තුවේ ඉදිරියේ තියෙන 20 වෙනි සංශෝධනය පිළිඅරගෙන ඒ ගැන සාකච්ඡා කරලා අවශ්‍ය නම් සංශෝධන ඉදිරිපත් කරලා තීන්දුවකට එන්න උදව් කරන්න, රට හරි මාර්ගයට ගන්න උදව් කරන්න. එහෙම වුණොත් විතරයි රටත් ලෝකයක් පාලනය පිළිගන්නේ. බොහොම ස්තුතියි.
Honorable Mrs. Diana Kamage, you have 8 minutes.
Thank you, Honorable Chairman, for the opportunity given. ඇත්තටම ගරු සභාපතිතුමනි, අද අපි කතා වෙන්නේ මේ රටේ ආර්ථික, අපි මූණ දීලා තියෙන මේ ආර්ථික අර්බුදයට සහ මේකත් එක්කම එකතු වෙලා තියෙන දේශපාලනික අර්බුදයට. නමුත් මම දේශපාලන අර්බුදය ගැන කතා කරන්න යන්නේ නැහැ. මොකද ඒක ගැන කතා කරන්න මම හිතන්නේ මේ ගොඩක් අය කතා කරලා තියෙන හින්දා. නමුත් ආර්ථික අර්බුදය ගැන කතා කරන්න යනකොට මම දන්නවා මේ රට තුල අපි මේ අවුරුදු දෙකක් තුල මේ රටේ මේ පාර්ලිමේන්තුව තුල මතවේද මඩගසා ගැනීම සියලුම දේවල් කරගෙන මේ පාර්ලිමේන්තුවක් තුල අවුරුදු දෙකක් මේ පැවති නවවෙනි පාර්ලිමේන්තුවේ අද රට මෙතනටපත් වෙලා තියෙනවා. නවවෙනිදා මේ නවවෙනිදා සිදුවෙච්ච ඒ අවාසනාවන්ත සිදුවීම් අපි සියලු දෙනාටම මූණ දෙන්න සිදු වුණා. අදටත් අපි දන්නවා සමහර මන්ත්‍රීවරු එළියට බැහැ ගන්න බැරුව ගෙවල් දරුවල් නැතුව මේ ජීවිතේ මේ කාලය ගත කරනවා කියලා. මම එතනට යන්න කැමති නෑ. මොකද මං ආවේ අද කතා කරන්න මේ රටේ මේ ආර්ථිකය අපි කොහොමද ගොඩ දාන්නේ කියන තැනක ඉඳගෙන. අද අපේ රටේ අපි බිලියන 52ක් ඩොලර් බිලියන 52ක නායකාරියෝ මේ ශ්‍රී ලංකාව. නමුත් අද තත්ත්වය බැලුවොත් එහෙම අපේ රටේ අපි අපේ expenditure එක එහෙම නැත්නම් outgoing තියෙනවා 28 billion per annum. නමුත් අපිට ලැබෙන්නේ income එක 18 billion. එතකොට අපිට තියෙනවා ඩොලර් බිලියන 10ක deficit එකක්. අපි කොහොමද මේක මෙතනට match කරන්නේ? අපි කොහොමද අද මේ තියෙන ඩොලර් ප්‍රශ්නේ විසඳන්නේ? මේ ඩොලර් ප්‍රශ්නේ විසඳන්න මම ශනිකව පුළුවන් තරම් ඉක්මනින්ම අපිට මේ ඩොලර් මේ රටට ගෙන්න ගන්න ක්‍රම වේද ටිකක් යෝජනා ටිකක් අද මම මේ සභාවට යෝජනා කරනවා. ඒ වගේම මම මේ යෝජනාවල් ටික සභාගත කරන්න කැමතියි අද මේ පාර්ලිමේන්තුව තුල. මේන් කීපයක් තමයි මම යෝජනා කරන. මම මේකේ එක කොපි එකක් ගරු ජනාධිපතිතුමාටත් අනිත් කොපි එක ගරු අගමැතිතුමාටත් ප්‍රසන්ට් කරනවා. ඒ වගේම මේ සභාවේ සභාගත කරනවා. ඒ වගේම මාධ්‍යටත් මම මේක දෙනවා. මේක දැනගත යුතුයි. පටන් ගැනීමට ඇත්තටම මේ රටේ මේ ඩොලර් ප්‍රශ්නේ විසඳන්න නම් පළවෙනියටම මම යෝජනා කරනවා reconstruction the operation and policy framework within the board of investment of Sri Lanka. මොකද අපි දන්නවා BOI එකට ගියහම මේ පිටරටවල් වල මේ ඉන්වෙස්ටර්ස්ලා වෙලා තියෙන්නේ අනිත් රටවල් වල බංග්ලාදේශ් වියට්නාම් වගේ රටවල් වල දවස් දෙකක් දවස් හතක් අතර මේගොල්ලන්ට මේ ලයිසන්ස් ගන්න මේකට අවශ්‍ය කරන දේවල් ටික කරලා දෙනවා. නමුත් තව අපේ රට මේ බෝඩ් ඔෆ් ඉන්වෙස්ට්මන්ට්ස් මේ BOI එක දවස් 60ක් දවස් 90ක් ගත කරනවා. මොකද මේ නිලධාරීන් ගොඩක් ඒගොල්ලෝ කරන්නේ මේවා උඩ වාඩි වෙලා ඉන්නවා මේ ෆයිල්ස් උඩ. ඒ පළවෙනි එක. දෙවෙනි එක මම යෝජනා කරනවා මේ රටේ setting up a electric vehicle manufacturing plant in Sri Lanka for buses and cars. It's a joint venture making අපිට ලැබෙනවා US billion 5 US billion project එකක් මේක මේ foreign exchange එක within the next 5 years. ඒක එකක්. මොකද අද ලංකාවේ අපි දන්නවා ඉන්ධන ප්‍රශ්නෙට මේ CTB buses මේ car වලට මේ අපි දන්නවා මේ දකුණ polling වලට මේක ඇත්තටම විශාල සේවයක්. අපිට පුළුවන් නම් මේ electrical vehicles වලට යන්න මේ bus ටික ඔක්කොම electric buses කරන්ඩ මේ ඉන්ධන ප්‍රශ්නය විසඳීමට. මම යෝජනා කරන තුන්වෙනි එක තමයි construction of two mixed development hubs focus on Maradana and Colombo Fort railway stations optimizing make a joint venture එකක්. මේකට US billion 5 US billion අපි propose කරලා තියෙනවා මේ project එකටත්. මේක instantly ගේන්න පුළුවන්. මොකද මාසමක මේක සාකච්ඡා කරලා තියෙනවා. දැනටත් මේ ඉන්වෙස්ටර්ස් ලංකාවට ඇවිල්ලා මා සමග සාකච්ඡා කරා මේක. ඒක හින්දා ඒගොල්ලෝ කැමති දැන් වුණත් මේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්න මේක අපේ පැත්තෙන් මේගොල්ලන්ට මේක ඕපන් කරලා දුන්නට පස්සේ. මේකේ හතරවෙනි එක මම යෝජනා කරනවා. මම මේක මීට කලින් උත් යෝජනා කරා 2020. මේක කරලා තිබුණා නම් අද වෙනකොට අපිට මේ ඩොලර් ප්‍රශ්නය ගොඩක් දුරට විසඳලා තියෙනවා. ඒක මම විශ්වාස කරනවා. නමුත් ඒක කරේ නෑ. අපේ අවාසනාවකට මන් දන්නේ නැයි කියලා. Commercial cultivation of medical cannabis for export purposes. Make a US billion, 26 US billion. Make a global market take a focus කරලා තියෙනවා. US 100 billion, 2030 වෙනකොට. මේකෙන් හම්බ කරන්න පුළුවන් 100 billion US 2030 වෙන වසර වෙනකොට. මොකද අපිට මේකට බිම තියෙනවා, මේ පස තියෙනවා, මේ රට තියෙනවා. මේ රටේ තියෙන හොඳම පස මේ ලෝකේ තියෙන මේ රට තුල තියෙනවා. මේකට අවශ්‍ය කරන්නේ මේ බිම් ටික දෙන එක විතරයි. මේ ඉඩම් ටික මේකට කිසිම ඉන්වෙස්ට්මන්ට් එකක් නැහැ. මේ බිම් ටිකයි මේ වතුර ටිකයි මේකට ඉන්වෙස් කරන්න ඕන තරම් මිනිස්සු මාව හම්බ වෙනවා හැමදාම මට කතා කරනවා පිට රටවල් වලින් මිනිස්සු මේ වෙනුවෙන් ඉන්වෙස් කරන්න ඩොලර් මිලියන ගණන් මේ වෙනුවෙන් ඉන්වෙස් කරන්න නමුත් අවාසනාවකට මේක තාම නීති කෙටුම්පතක් හදාගෙන යනවා මේකට මොකද්ද උනේ කියලා අඩුම ගානේ යෝජනා ගෙනාපු මටවත් දැනුවත් කරලා නැහැ මම දන්නේ නැහැ ඇයි මේ වගේ දේවල් මේකේ නොකරන්නේ කියලා ඉතින් මේක වැරදි කළමනාකරණයක් හින්දා තමයි අද මේ රට මෙතෙන්ටපත් වෙලා තියෙන්නේ ඒක අපි සියලු දෙනාම පිළිගත යුතු දෙයක් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ පරිපාලනය මේ කළමනාකරණය ආර්ථිකය අපි කළමනාකරණය කරගත්තේ නැති එක අනිත් එක තමයි the development of Manna Island as an independent landmass of Sri Lanka ඒක ඇවිල්ලා tourism වලට අපි මේ අපිට මේ රටට ගෙන්න ගන්න පුළුවන් මන්නාරම් දූපත ඇත්තටම මකව් කියන්නේ ස්ක්වයර් මීටර්ස් 117ක් තියෙන එකක් නමුත් මන්නාරම් දූපතට තියෙනවා ස්ක්වයර් මීටර්ස් 130ක් අපිට පුළුවන් මේක සම්පූර්ණයෙන්ම මේක තියෙනවා ලස් වේගස් වගේ සන්තෝස් අයිලන්ඩ් වගේ ජෙට් මේ තියෙන ඉන්දුනීසියාවේ තියෙනවා වගේ මේ වගේ තැනක් කරන්න පුළුවන් මේක වැඩ කරන්නේ ඔක්කොම ඩොලර්ස් වලින් මේකට අපිට තියෙනවා ඉන්ටර්නැෂනල් එයාපෝට් එකක් හෙලිපැඩ් එකක් හදන්න පුළුවන් මන්නාරමේ අපිට තියෙනවා එයාපෝට් කීපයක් මෙතන ටෙන්ඩ යන්න පුළුවන් වෙන විදිහේ මේක තමයි පලාලි කටුනායක ට්‍රින්කමලි බැටික්ලෝ මේ එයාපෝට් ටික ඔක්කොම අපිට ඩිවලොප් කරන්න පුළුවන් මේවට ප්‍රයිවට් ජෙට්ස් වලින් එන්න පුළුවන් මේවා ඩොලර් පමණක් පාවිච්චි කරන මේක මකව් වගේ දූපතක් මේක අපිට මේක කන්වර්ට් කරන්න පුළුවන් අනිත් එක තමයි මම යෝජනා කරනවා එම්බසීස් වලට රටවල් වල තියෙන අපේ සියලුම එම්බසීස් වලට අපි ටාගට්ස් දෙන්න ඕනේ මේ රටට ෆොරින් කරන්සි මේගොල්ලන්ව ගෙන්නන්න ඕනේ ගෙන්නලා මේ රටට ෆොරින් කරන්සි මේගොල්ලන්ට ටාගට්ස් දෙන්න ඕන මොකද්ද අපේ එම්බසඩර්ස්ලා කරන්නේ රටවල් වලට ගිහිල්ලා ඒගොල්ලන්ගේ තියෙන විනෝද ඒගොල්ලන්ගේ තියෙන දේවල් විතරක් හොයලා බලලා ඒගොල්ලන්ගේ ෆැසිලිටීස් විතරක් හොයලා එච්චරයි ඒගොල්ලෝ කරන්නේ මේ රටට කවුද ගෙනල්ලා තියෙන කිසිම දෙයක් එම්බැසඩර් කෙනෙක් මං කැමතියි දැනගන්න මේ හැම රටකටම ගිය එම්බැසඩර් කෙනෙක් මට කියන්න කවුරු හරි නැතිලා ඉන්නවා නම් මේ එම්බැසඩර් කෙනෙක් මේ රටට ඩොලර් මිලියන එකක් ගෙනාපු එහෙම ගෙනල්ලා නැහැ ඒකින්ද මේක අනිවාර්ය කරන්න ඕන අපි මේ එම්බසීස් ටිකට කතා කරලා මේ එම්බැසඩර්ස්ලාට අපි ටාගට්ස් දෙන්න ඕන මේ රටට ඔගොල්ලන් විදේශ විනිමය ගේන ක්‍රම කියලා මේකද මේ රටට ගේන්න ඕනේ
ඒකින්ද
yes give me a minute please මම ඉල්ලා සිටිනවා that we had mismanagement in the last 2 years we've had bad experience of economy in this country with the bad advisors around the honorable president we know that for a certain that it was mismanaged and thus we have to
honorable
face
member,
this
today, wind up.
This situation so I am tabling this proposal today and I would like it to be an open document so anyone could go through it because there's detailed in
thank
it
you.
How we could go there thank you very much
thank you honorable sp radhakrishnan you have 5 minutes order please can the house propose honorable kins nelson to the chair
I propose kins nelson
honorable imran maruf honorable one thank you honorable kins nelson please come to the chair thank you
ලැබල කතා කරන්න ඕනද මට විනාඩි දෙකක් වැඩි කරලා දෙන්න ගෞරව ප්‍රධම මන්ත්‍රී அவர்களுடைய உரையின் பிறகு இன்று இந்த நாட்டிலே பல்வேறு விஷயங்களை அவர் சொல்லியிருக்கின்றார் அதிலே நாங்கள் சம்பந்தப்பட்டமான சில விஷயங்களையும் சொல்லியிருக்கின்றார் தோட்டப்புறங்களிலே இருக்கின்ற தரிசு நிலங்களை அப்பகுதியிலே இருக்கின்ற மக்களுக்கு கொடுத்து அவர்கள் மூலமாக விவசாயத்திலே ஈடுபட வைப்பதற்கான வருமானத்தை பெருக்கிக் கொள்வதற்கான வசதிகளை செய்வதற்கான ஆக்கப்பூர்வமான வேலைகளை செய்வதாக சொல்லியிருக்கின்றார் இதை தோட்ட கம்பெனிகளுக்கு அறிவிக்க வேண்டும் வெறுமனே பாராளுமன்றத்திலோ அல்லது அமைச்சர்களோ சொன்னாலோ இந்த தோட்ட கம்பெனிகளுக்கு சொல்லி அவர்கள் மூலமாக இதை செய்வதற்கான நடவடிக்கை எடுக்க வேண்டும் ஏனென்றால் கடந்த காலங்களிலே தோட்டங்களிலே உராடி நகர்த்தி கட்டிவிட்டால் அல்லது தோட்டங்களிலே இரண்டு தேயிலை கன்றுகளை கலட்டிவிட்டால் துரைமார் அவர்கள் போலீசுக்கு போவதும் இவர்களுக்கு வேலை நிறுத்துவதும் வளமையாக இருக்கின்றது. ஆகவே இவ்வாறான ஒரு சூழ்நிலையிலே பிரதம மந்திரியுடைய இந்த வாக்குறுதி நிச்சயமாக நிறைவேற்ற வகையிலே செய்வதற்கான நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என்பதை நாங்கள் இந்த நேரத்திலே தெரிவித்துக் கொள்கின்றோம். உண்மையிலேயே நல்ல திட்டம் என்பதையும் தெரிவித்துக் கொள்கின்றேன். தற்போது பெரும்பான்மையாக அதாவது நூரலிய மாவட்டத்திலே வாழ்கின்ற விவசாயிகளுக்கு இப்ப பிரதம மந்திரி அவர்கள் சொன்னார், நெல் விவசாயம் செய்கின்றவர்களுக்கு 2 ஹெக்டேருக்கு கீழே உள்ள அந்த கடன் தொகையை தள்ளுபடி செய்வதாக சொல்லியிருக்கின்றார். இதே விஷயத்தை எங்கள் மாவட்டத்திலே இருக்கின்ற விவசாயிகளுக்கும் செய்ய வேண்டும், அதை தள்ளுபடி செய்ய வேண்டும். ஏனென்றால் அவர்களும் மிகவும் கஷ்டத்துக்கு மத்தியிலே இன்று 25,000 ரூபாய்க்கு மேலே உரம் வாங்கித்தான் விவசாயம் செய்ய வேண்டிய சூழ்நிலையில் இருக்கின்றார்கள். பேங்க்ல அதிகமாக கடன் வாங்கியிருக்கின்றார்கள். ஆகவே அவர்களுக்கும் இந்த நிலைமையை உருவாக்குவதற்கான நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என்பதை நான் இந்த சபையிலே தெரிவித்துக் கொள்கின்றேன். அதற்கான நடவடிக்கை எடுக்கப்பட வேண்டும். இன்று இந்த நாட்டிலே ஏற்பட்டிருக்கின்ற இந்த பொருளாதார பிரச்சினை காரணமாக அரசியலிலே பல்வேறு மாற்றங்கள் இன்று ஏற்பட்டு கொண்டிருக்கின்றது. ஆகவே இந்த நாட்டிலே இன்று அரசியலை ஸ்திரப்படுத்தினால் மட்டுமே இந்த பொருளாதார சீரழிவை தடுக்க முடியும் என்பது எல்லோருடைய கணக்காக இருக்கின்றது. ஏனென்றால் வெளிநாடுகளிலோ அல்லது ஏதாவது ஒரு நம்பிக்கை ஏற்படுத்தப்படுமேயானால் மட்டுமே இந்த நாட்டுக்கு நிதியுதவி செய்வதற்காக நாடுகள் காத்துக் கொண்டிருக்கின்றன. ஆகவே அந்த வகையிலே இந்த மக்களுடைய சுமையை குறைப்பதற்கான நடவடிக்கையை எடுப்பதற்கு ஒரு ஸ்திரமான அரசியல் தீர்வு எடுக்கப்பட வேண்டும். அதாவது பொருளாதார சீரழிவு, அரசியல் சீரழிவு இந்த நாட்டில் ஏற்பட்டிருக்கின்றது. அடுத்ததாக நாங்கள் எதிர்பார்ப்பது சமூக கலாச்சார சீரழிவு. ஏனென்றால் இந்த நாட்டிலே இன்று இந்த பொருளாதார பிரச்சினை காரணமாக பல்வேறு சமூகங்களுக்கு இடையிலே பல பிரச்சனைகள் ஏற்படுவதற்கான வாய்ப்பு அதிகமாக இருக்கின்றது. இன்று வறுமை அதிகரித்திருக்கின்றது, அதாவது தற்கொலைகள் அதிகமாக இருக்கின்றது, போசாக்கு உணவு கிடையாது, கொலை கொள்ளை நடைபெறுகின்றது, சிறுமிகளை கடத்தி வியாபாரம் செய்கின்ற ஒரு கும்பல் கூட இன்று இருப்பதை நாங்கள் அவதானிக்கக்கூடிய பல சிறுமிகள் இன்று கடத்தி கொண்டு போய் கொலை செய்யப்பட்டிருக்கின்றது. ஆகவே இதற்கெல்லாத்துக்கும் பிறகு இன்று விபச்சாரமும் இந்த நாட்டிலே அதிகரிக்கக்கூடிய ஒரு சூழ்நிலை தான் ஏற்படும். ஆகவே இந்த சமூக சீர்கேடுகளை தவிர்ப்பதற்கு எங்களுடைய பொருளாதாரத்தை சீர் செய்து கொள்ள வேண்டும். பொருளாதாரம் சீர் செய்து கொள்ள வேண்டுமானால் அரசியலை சீர் செய்து கொள்ள வேண்டும். ஆகவே இதையெல்லாம் ஒன்றுக்கு பின் ஒன்றாக இருக்கின்ற சில விஷயங்களை நாங்கள் தெளிவுபடுத்தி இந்த விஷயங்களை நாங்கள் எடுத்துக்கொள்ள வேண்டும். இன்று ஏனென்றால் இன்று பெருந்தோட்ட பகுதிகளிலே இருக்கின்ற மாணவர்கள், பொதுவாக எல்லா மாகாணங்களிலும் இதை இருக்கின்ற ஒரு பிரச்சனை தான், டிராப் அவுட் அதிகமாக இருக்கின்றது. பாடசாலையிலே இடைவிலகல் இன்று அதிகமாக இருக்கின்றது. பாடசாலைக்கு போகக்கூடிய போக்குவரத்து வசதி இல்லை, அங்கே போய் படிப்பதற்கான சூழ்நிலை இல்லை, போசாக்கு உணவு இல்லை. அதனால் மாணவர்கள் இன்று விலகி தொழில் செய்வதற்கான நடவடிக்கை தான் எடுத்துக் கொண்டிருக்கின்றார்கள். ஆகவே தொழில் செய்வதற்கு மாணவர்கள் போகும் பொழுது இந்த நாட்டினுடைய கல்வி அறிவு, அதாவது லிட்டரசி ரேட் 98-94% இருந்தது, நாளைக்கின்ற 50-60% வருவதற்கான சூழ்நிலை தான் இருக்கின்றது. ஒரு நாட்டினுடைய அபிவிருத்தி என்பது கல்வியிலேயே தங்கி இருக்கின்றது. ஆகவே அந்த கல்வியை கொடுக்க முடியாத ஒரு சூழ்நிலை ஏற்படுமானால் நாட்டினுடைய பொருளாதாரம் எவ்வளவு வளர்ந்தாலும் அந்த நாடு விமோசனமாகாது. ஆகவே இந்த நடவடிக்கைகளை எடுப்பதற்கான இந்த பிரதம மந்திரி அவர் முற்படுவையாளர் ஆனால் அவர் அந்த விஷயத்தை நல்ல முறையிலே செய்ய வேண்டும். கடந்த காலங்களிலே அவர் இருந்த காலத்திலே தோட்ட தொழிலாளர்களுக்கு 50 ரூபாய் சம்பளம் உயர்த்துவதற்கு கூட அவரால் முடியாமல் இருந்திருக்கின்றது. ஆகவே அந்த சம்பளத்தை உயர்த்த முடியாத அந்த சூழ்நிலையிலே அதற்கு பிறகு வந்த அரசாங்கம் சொன்னது, தோட்டங்களுக்கு மானியமாக நாங்கள் கோதுமை மாவு கொடுப்பதாக. இன்று 50 ரூபாய் சம்பளமும் இல்லை, 1,000 ரூபாய் சம்பளமும் இல்லை, கோதுமை மாவும் இல்லை, கோதுமை மாவு வாங்கி கொடுக்க என்று சொல்ற அரசியல்வாதிகளும் இன்று இல்லை. ஆகவே இந்த சூழ்நிலையிலே தோட்ட தொழிலாளருடைய பிரச்சனையை தீர்ப்பதற்கு இந்த அரசாங்கம் நடவடிக்கை எடுக்கப்பட வேண்டும் என்பதை கேட்டு என்னுடைய பேச்சை நிறைவு செய்கின்றேன். நன்றி.
මීළඟට ගරු චාමර සම්පත් මැතිතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
ගරු මුලාසන් ඌඩ මන්ත්‍රීතුමනි, මම හිතන්නේ මට විනාඩි 8ක් කාලයක් ලැබුණා. අද ගරු අග්‍රාමාත්‍ය වරයෙක් මේ රටට පත් වෙලා අලුත් අගමැතිවරයෙක් පත් කළා පත් වෙලා අපි ඒ අගමැතිවරයා විසින් ඊයේ ඉදිරිපත් කරන ලද ඒ යෝජනාව ගැන අපි අද මේ හොඳ ගුණ අගුණ කියන මොහොතක තමයි මටත් මේ අවස්ථාව ලැබුණේ. මේ අගමැතිවරයා පත්වීම ගැන අද බොහෝ අය කතා කරන්න පටන්ගෙන තියෙනවා. සමහරු මං අහගෙන මේ විපක්ෂයේ මන්ත්‍රීවරු කියනවා ජාතික ලැයිස්තුවෙන් පත් වුණා ඡන්දයක් නැතිව පත් වූ අගමැතිවරයෙක් කියන එක කවුරුත් කියනවා. හැබැයි මේ අගමැතිවරයා 6 වතාවක් මේ පාර්ලිමේන්තුවේ අගමැති වෙලා තියෙනවා. 6 වතාවක් මේ පාර්ලිමේන්තුවේ අගමැති වෙලා තියෙනවා. මනාප චන්ද්‍රකමේ යටතේ මන් දන්න විදියට ලංකාවේ වැඩිම මනාප වාර්තාව තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ. දැනටත් ඒ වාර්තාව කවුරුත් බිඳලා නැහැ. කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප 6 ලක්ෂ ගාණක් පහුගිය මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහත්තයා අරගෙන තියෙනවා. එනිසා දැන් අපිට තියෙන ප්‍රශ්නේ අගමැති කවුද, සුදුද කළුද, එයා කෝට් අඳින්නේ ටයි දාන්නේ කියන එක නෙවෙයි. මේ රටේ පහුගිය කාලේ මාස 3-4ක කාලයක් තිස්සේ මේ රටේ ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. මේ රට කවුද බාරගන්නේ කියන ප්‍රශ්නේ තිබ්බා. මම එහා පැත්තේ ඉඳලා ප්‍රකාශයක් කළා, මම මාස 3කට පාර්ලිමේන්තුවට එන්නේ නැහැ මේ ප්‍රශ්නේ විසඳ ගන්නකම් කියලා. හැබැයි කවුරුත් ඒ ප්‍රශ්නේ ගැන පක්ෂ විපක්ෂ අය කතා කරාට, අද විදුලිය කපන එක කතා කරාට, තෙල් ගැන කතා කරාට, නැත්නම් ආර්ථිකය ගැන කතා කරාට, හෙට අනිද්දාට කණ්ඩ නැති වෙන එක ගැන කතා කරාට, මේ පාර්ලිමේන්තුවේ කිසිම නායකෙක් මේ ප්‍රශ්නේට මෙන්න මේකයි උත්තරේ, මෙන්න මෙතනින් තෙල් ටික ගන්න, මෙන්න මෙතනින් ඩොලර් ටික ගෙන්න ගන්න, මෙන්න මෙහෙන් මේ විදියට ගන්න කියලා කිසිම කෙනෙක් ඉදිරිපත් උනේ නැහැ. ඇයි මේ පාර්ලිමේන්තුවේ දැන් ගොඩක් අය බලාගෙන ඉන්නවා ජනාධිපති වෙන්න, නැත්නම් අගමැති වෙන්න බලාගෙන හිටපු නායකයෝ මේ පාර්ලිමේන්තුව තුළ ඉන්නවා. හැබැයි ඒ නායකයෝ හිටියට කිසිම නායකයෙක් පෞගේ කාලේ ඉදිරිපත් උනේ නැහැ මේ නිකම් තියෙන අගමැතිකම ගන්න, නැත්නම් සමහරු අගමැතිකම ගන්න ලංකාව වටේ දුවලා රැස්වීම් තියලා ඡන්ද කරලා තමයි අගමැතිකම ගන්න. හැබැයි කිසිම කෙනෙක් මේ නිකන් අම්බෙච්ච චාන්ස් එක ගන්න කවුරුත් ඉදිරිපත් උනේ නැහැ. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා මාස 8යි. රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි මං හිතන්නේ අන්තිමටම දිවුරුම් දුන්නේ. අතුරු එළිය රතනහාමුදුරුවන්ටත් පස්සේ දිවුරුම් දුන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. මේ මාස 8ට ඇවිල්ලා එතුමා අගමැති වුණා. මට පරණ කතාවක් මතක් කරන්න ඕන මෙතනදී. විජේකුමාරතුංග අපේ අසහාය නායකයා විජේකුමාරතුංග මහත්තයා පාර්ලිමේන්තුවට එන්න මැතිවරණ 3කට ඉදිරිපත් වෙලා තියෙනවා. අතුරු මැතිවරණ 3කට ඉදිරිපත් වුණා. එකක් තමයි මහරාසනේ අතුරු මැතිවරණේ, ඊළඟට කටාන මැතිවරණේ, ඊළඟට මින්නේරිය මැතිවරණේ. ඒ තුනේදිම විජේකුමාරතුංග ඒ කාලේ රටේ මිනිස්සු ආදරය කරපු ජනප්‍රිය නායකයෙක් තමයි විජේකුමාරතුංග. හැබැයි අතුරු මැතිවරණ තුනේදිම විජේකුමාරතුංගට පාර්ලිමේන්තුවට එන්න බැරි වුණා. විජේකුමාරතුංග මහත්තයාට එතුමාට මං හිතන්නේ වාසනාවක් පිනක් තිබ්බේ නෑ විජේකුමාරතුංග මහත්තයාට පාර්ලිමේන්තුවට එන්න. ඒ නිසා මේ අගමැති පුටුවටත් යන්න යම් වාසනාවක් තියෙන්න ඕන. මොකද තනි මිනිහෙක් වශයෙන් ඇවිල්ලා මාස 8කට පස්සේ අගමැති පුටුවේ වාඩි වීම ගැන. ඒකෙදී ඒ ගත්ත කෙනාට මේ තියෙන රටේ ප්‍රශ්න විසඳන්නේ නැති නායකයෝ මේ පාර්ලිමේන්තුවේ ඉද්දි එතුමාගේ කකුලෙන් අදින්න දෙන්න බෑ. මම තමයි මුලින්ම කිව්වේ ඔබතුමා මේක බාරගන්න අපි උදව් කරනවා කියලා. හැබැයි අපි කෙනෙකුට දෙයක් කිව්වනම්, අපි උදව් කරනවා කිව්වනම්, අපි සහයෝගය දෙනවනම් අපි ඒකට සහයෝගය දෙන්න ඕන. දැන් තමාරු කියනවා, මං අහගෙන ඊයේ කියනවා විපක්ෂය අය අපේ විපක්ෂ නායකතුමා දැන් රනිල්ලාව කියලා මොනවද ලැබුණේ? රනිල්ලාව කියලා මොනවද ගෙනාවේ? මේක මේ අපි කයිදෙමු. බලමු මාස 6ක්. එකපාරම දෙන්නේ නැහනේ. කොහෙන් හරි ණයක් ඉල්ලුවොත් ණයක් ගන්න පුළුවන්ද මේ මාසෙන් දෙකෙන් නැහැ. අපි බලමු. මාස 6ක් අපි බලන්න වෙනවා මේ රට මෙතුමා කොයි තැනට ගෙරේද කියලා. එනිසා අද රටේ ජනතාවත් ගම් දනවල ඉන්න ජනතාවත් ඒ විශ්වාසය තියාගෙන ඉන්නවා මොනව හරි කළා මේ වැටිච්ච තත්වෙන් මේ පෝලිං වලින් නැත්නම් මේ තෙල් ප්‍රශ්න විදුලි ප්‍රශ්න මේ පොහොර ප්‍රශ්න මේ වගේ කොහොම හරි ගොඩේයි කියලා ජනතාව තුළ ප්‍රශ්නයක් තියෙනවා. මම ඊට වැඩිය කතා කරන්න ඒ ගැන. ඊළඟ ප්‍රශ්නේ තමයි මට තියෙන මේ රුසියාවේ ගුවන් යානය ලංකාවේ රඳවාගෙන හිටපු ප්‍රශ්නේ. බලන්න අපිට සංචාරකෙක් පෞගේ කාලේ ආවේ රුසියාවෙන් විතරයි. මම සංචාරක ව්‍යාපාරයේ යෙදෙන කෙනෙක්. මම මගේ ඇල්ල ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ මේ ලංකාවේ වැඩියෙන්ම කෙරෙන ප්‍රදේශයේ රුසියාවෙන් විතරයි සංචාරකෙක් ආවේ. කාමරයක් දෙකක් හරි මේ රටේ මිනිස්සු දුන්නේ රුසියාවේ සංචාරකවට පෞගේ කාලේ. මොකද්ද උනේ දෙ? ගුවන් යානයක් රඳවගෙන කොහෙවත් රටවල් දෙක නඩුවක් මේ රටේ නඩුව දාගෙන අන්තිමේදී අර කළු කෝට් අදපු මහත්තෙකුයි ලෝයර් කෙනෙකුයි පිස්කලුයි පෑ කාලෙන් ගිහිල්ලා තිසාසි බාර දීලා ගුවන් යානය නතර කරා. දැන් රංජන් රාමනායකට මොකද දුන්නේ? රංජන් රාමනායකට පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාට දුන්නේ උසාවියට අපහාස කරාට අවුරුදු 4ක සිට දඩුවම් 4ක්ද 5ක්ද. මම මේ පාර්ලිමේන්තුවේදී යෝජනා කරනවා මේ කළු කෝට් මහත්තයාටයි මේ පිස්කල් උසාවිය නොමගහැරියට වසර 10ක හිර දඩුවම් දෙන්න ඕන. මොකද උසාවිය නොමගහැරිය මේ දෙන්න. උසාවිය නොමගහැරියට මේ අය හිරේ යවන්න ඕන. මොකද උසාවියට වචනයක් කියලා අපහාස කරාට හිරේ යවනවා නම් අවුරුදු 5කට උසාවිය නොමගහැරියනි. උසාවියෙන් කියපු නැති එකක් නැන්දන්නේ නැහැ නඩුකාරතුමානි කිව්වේ. උසාවිය ඕඩරයක් දුන්නේ නැහැ කියලා. එහෙමනම් කොහමද පිස්කලුයි නීතිඥතුමා එක්මන්ට අරන් ගිහිල්ලා මේක බාර දුන්නේ? එහෙමනම් උසාවිය නොමගහැරියට වසර 10ක හිර දඬුවම් දෙන්න ඕන. මොකද හේතුව? මේක ජාත්‍යන්තර ප්‍රශ්නයක්. මේ රංජන් රාමනායක කියපු මේ ප්‍රශ්නය නෙවෙයි මේක. මේක රුසියාවයි
ගරු මන්ත්‍රීතුමා අතුමාට විනාඩි කාලයක් තියෙනවා.
ජාත්‍යන්තර ප්‍රශ්නයක් හදන්න ගියේ මේ දෙන්න. මේ ප්‍රශ්නේ ඉඳ සංචාරකෝ නැති වෙනවා. අපේ මිනිස්සු අද ජීවත් වෙන්නේ අද තේදළු අමු තේදළු කිලෝ එක රුපියල් 80ට 100ට තිබ්බ තේදළු අමු දර තේදළු කිලෝ එක අද රුපියල් 200යි. හැබැයි අද ඒක විතරයි මිනිස්සුන් ඉතුරු වෙලා තියෙන්නේ. තේදළු කිලෝ එකට කෙලවෙන්න තමයි රුසියාව තේකොළ ටික ගත්තේ. නැත්නම් අපේ මිනිසුන්ට තේදළු කිලෝ එකට කෙලවෙන්න යන වැඩක් වෙන්නේ. ඒ නිසා වහාම මේ දෙන්නට නිකන් උසාවියේදී නිකන් කියලා ඒ දෙන්නට උපදෙස් දුන්නා ඒ දෙන්න වැරදි වැඩක් කරේ කියලා වැඩක් නැහැ. උසාවිය දැනගන්න ඕනේ මේ දෙන්නට විරුද්ධව නඩුවක් දාලා මේ දෙන්නට උපරිම දඬුවම් දෙන්න. ඊළඟ එක තමයි මේ රටේ අහිංසක මිනිසුන්ගේ රැකියාව තමයි කළුගල් ව්‍යාපාරය. අද කළුගල් නැහැ, වෙඩි බෙහෙත් එන්නේ නැහැ. සමන් අගමැතිතුමා මේක අහගෙන හිටියත් නොගෙන හිටියත් වෙඩි බෙහෙත් ටිකක් ගේන්න. මොකද කළුගල් නැති වුණොත් වැලි කර්මාන්තේට රැකියාව නැති වෙනවා. ලොරි
කර්මාන්තේට
රැකියාව නැති වුණා වගේම කම්කරුවට නැති වෙනවා. සම මේක ලොකු සේවක පිරිසක් ලක්ෂ 5ක විතර කම්කරු පිරිසක් මේ කළුගල් කර්මාන්තේ ඉන්නවා. ඒ වෙඩි
බෙහෙත්
වැඩ පිළිවෙලක් හදන්න ඕනේ කියන එක ඩොලර් කොහෙන් හරි හොයලා දෙන්න කියලා අගමැතිතුමාට යෝජනා කරමින් මම අවසාන වශයෙන් අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට කියනවා රට වැටිලා තියෙන තත්ත්වෙන් ඔබතුමා ගොඩ දාන්න මිනිස්සු එතකොට ඔබතුමා ගැන සලකයි. අලියද ටෙලිෆෝන්ද සීනුද අතද පුටුවද පොහොට්ටුවද වැඩක්
නැහැ.
ගොඩදායි ඔබතුමා මේ වැඩේ කරොත් මේ රටේ මිනිස්සු කියයි ඒ වැඩේ කරේ රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි වැටිච්ච තැනින් ගොඩ දැම්මේ කියන එක. එහෙනම් මට ඒ අවස්ථාව දීපු ගැන ස්තුතිවන්ත වෙමින් මන් ඉහළ වෙනවා.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට හර්ෂන් රාජකාරණ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් තියෙනවා.
ඔබත් ස්තුති මුලාසන රුද්ධගරු මන්ත්‍රීතුමනි. අද මේ අපේ රටේ ඇති වෙලා තියෙන ආර්ථික අර්බුදයක් ඒ වගේම දේශපාලන අර්බුදයක් මේ කාරණා දෙක නිසා මේ රටේ ජනතාව ජීවත් වෙන්න බැරි මට්ටමකට පත් වෙලා තියෙනවා. අපි දන්නවා කවුරුත් තරුණ තරුණයන්ට අපේ රටේ කෙරෙහි තියෙන විශ්වාසය නැති වෙලා අද පෙට්‍රල් පෝලිම ඩීසල් පෝලිම වගේ පස් ගුණයක් වැඩි වෙලා තියෙනවා පාස්පෝර්ට් පෝලිම. මේකයි ඇත්ත. මේ අපේ රට කෙරෙහි තියෙන විශ්වාසයක් නැහැ. අපේ රටේ තරුණ තරුණයන්ට පමණක් නෙමෙයි මේ රටේ ජීවත් වෙන හැමෝටමත්, ඒ වගේම අපේ රටේට උදව් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න ජාත්‍යන්තරයට. එහෙනම් අපි ඉස්සල්ලාම කරන්න ඕනේ මොකද්ද? මේ රටේ ප්‍රමේ රට පිළිබඳව විශ්වාසයක් ගෙන එන්න ඕනේ. ඒ ආර්ථික අර්බුදයේ විසඳන්න නම් දේශපාලන ස්ථාවරත්වයක් ලබා දිය යුතුමයි. හැබැයි මේ වෙච්ච වෙනසත් එක්ක දේශපාලන ස්ථාවරත්වයක් තියනවා කියලා මේ රටේ මිනිස්සු පිළිගන්නෙත් නැහැ. එහෙම නැත්නම් ජාත්‍යන්තර පිළිගන්නෙත් නැහැ. අද ඇත්තටම වෙලා තියෙන වෙන කිසිම දෙයක් නෙමෙයි. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පුටුවට රනිල් වික්‍රමසිංහ මැතිතුමා පත් වෙලා තියෙනවා. එච්චරමයි. පරණ අර මේ රටේ ජනතාව එපා කිව්ව, ගෙදර යන්න කිව්ව ඒ සියලුම දෙනා තාම ඉන්නවා. ඒකින්ද මේ රටේ විශ්වාසයක් කිසිසේත්ම ගොඩ නැගිලා නැහැ. මේ රටට උදව් කරන්න බලාපොරොත්තු වෙන රටවල් වලටත්, ඒ වගේම මේ රටට උදව් කරන්න ඕන සංවිධාන වලටවත් ඒ විශ්වාසය ගොඩ නැගිලා නැහැ. ඒකයි අද ඇති වෙලා තියෙන තත්ත්වය. ඒකින්ද මේ ප්‍රශ්නේ තාම අපි ඉන්නවා. මේ රටේ ප්‍රශ්නවලට විසඳුම් තාම ලැබිලා නැහැ. ඒ විසඳුම් ලබා ගන්න නම් දේශපාලන ස්ථාවරත්වයක් තිබිය යුතුමයි. ඒ දේශපාලන ස්ථාවරත්වය දැන් මේ වෙනකොට ලැබිලා නැහැ. දැන් ඒ විතරක් නෙමෙයි, අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍ය හැටියට පත් වෙනකොට මේ රටේ ජනතාවට විශ්වාසයක් ඇති කරා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා හැකි ඉක්මනින් එතුමා ජනාධිපති ධූරය අහෝසි කිරීමෙන් හෝ ඉල්ලාසුවීමෙන් හෝ යම් ක්‍රමවේදයකින් එතුමාගේ කාලය අවසන් කරાવી කියලා හැකි ඉක්මනකින්. හැබැයි ඊයේ දිනේදී අපිට දැනගන්න ලැබුණා බ්ලූම්බර්ග් ආයතනත් එක්ක සාකරන සාකච්ඡාවේදී එතුමා ඉතා පැහැදිලිව කියලා තියෙනවා, නෑ එතුමාට ඉල්ලා අස්වීම හෝ එතුමා අයින් වීමේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. එතුමා I don't want to leave as a failed president. එහෙමයි කියලා තියෙන්නේ. ඒ කියන්නේ අසාර්ථක නායකයෙක් හැටියට අයින් වෙන්න කැමති නැහැ සම්පූර්ණ කාලය යනවා කියලා. ඒකට තව අවුරුදු දෙකක්මාරක් මේ රටේ ජනාධිපතිවරයා හැටියට එතුමා ඉන්නවා කියන එක පැහැදිලිවම ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට දැන් මේ රටේ මුළු රටම කියන දේ ගෝටා ගෝ හෝම්, රාජපක්ෂස් ගෝ හෝම්. එතකොට මෙන්න මේකට උත්තරේ දැන් දීලා තියෙනවා. මොකද්ද ඒ උත්තරේ? තමයි ගෙදර යන්නේ නැහැ කියන එක. එතකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙන් අපි අහන්න කැමති මේකට විසඳුම මොකද්ද? එතකොට මුළු රටම කිව්වහම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ගෙදර යන්න කියලා එතුමා කියනවා දැන් නෑ මං ගෙදර යන්නේ නෑ. මම අසාර්ථක නායකයෙක් හැටියට ගෙදර යන්න විදිහ නැහැ. එතුමා අසාර්ථක නායකයෙක් හැටියට ගෙදර යන්නේ නැහැ කියන දැනටම අසාර්ථකත්වයේ මුළු රටටම පෙන්වලා තියෙන ඇති වෙන්න. අනේ මීට වඩා නම් අසාර්ථකත්වයේ පෙන්වන්න එපා. වෙන මොනවත් පෙන්වන්න එපා. මොකද මේ වෙනකොට මේ රටේ සියලුම අර්බුද වලට එතුමා වග කියන්න ඕන. ඒක වෙන කවුරුත් හින්දා වෙච්ච දෙයක් නෙමෙයි. කැබිනට් ගත්ත සෑම තීන්දුව කැබිනට් එකෙන් ගත්ත සෑම තීන්දුවකම ප්‍රධානි හැටියට රටේ ජනාධිපතිවරයා හැටියට අපිට මතකයි කෘෂිකර්මාන්තයට වෙච්ච ඒ හානිය. අපි මීට අවුරුදු දෙකමාරකට කලින් අපි කිව්වේ. හැබැයි බලහත්කාරය මට ඕනනම් හමුදාව දාලා ගොවින්ගේ වැඩේ කරන්න පුළුවන් කිව්වා. මෙන්න මේ වගේ කතා කිව්වේ. ඒකේ හින්දා අපිට මතකයි එතුමා කිව්ව කතා. ඒකින්ද මේ රටේ යම් ස්ථාවරත්වයක් යම් විශ්වාසයක් ගොඩනෙන්න නම් අපිට අවශ්‍යයි එතුමාට යම් කාල සීමාවක් තුලදී මේ ජනාධිපති ධූරය ජනාධිපති ක්‍රමය මේ පිළිබඳව ස්ථීර එකඟතාවයක්, ඒ වගේම පාර්ලිමේන්තුවේ විශ්වාසයක් තියෙන අග්‍රාමාත්‍යවරයෙක්, ඒ වගේම කැබිනට් මණ්ඩලයක් තිබිය යුතුයි. එහෙම වුණොත් තමයි මේ රටේ ආයෝජකයන් ගැන විශ්වාසයක් වෙන්නේ. ආයෝජන මේ රටකට ආයෝජනය කරන්න යම් පිරිසක් හිතන්නේවත් එතකොටයි. මේ රටට සහයෝගය ලබා දෙන්න රටවල් ආයත ජාත්‍යන්තර ආයතන මේ රට කෙරෙහි ධනාත්මකව බලන්නේ එතකොටයි. එහෙම නැත්නම් අද මේ වෙන විදිහට නම් මේ ප්‍රශ්න ටික තවත් දිග්ගැස්සෙන එකම මමණයි වෙන්නේ. අපි දන්නවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා එනකොට තිබ්බේ එක පෝලිම, දැන් පෝලි 3-4 වෙලා තියෙනවා. ඒක මේ ප්‍රශ්නේ මේ දිනෙන් දින වැඩි වෙනවා. ඒක රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැතිකම ගත්තට ඒක දුන්නෙත් සජිත් ප්‍රේමදාස මැතිතුමානේ. වෙන කවු මේ සමාන වෙන්නේ? ඒක දුන්නෙත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමානේ. ඒක මොකද සජිත් ප්‍රේමදාස මැතිතුමාට දෙන්නේ නැහැ කියන එක ඒක කලින්ම හිතහගෙන තිබ්බේ.
ධර්ම මන්ත්‍රීතුමා ඔබතුමාට තව විනාඩි දෙක කාලයක්
තියෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමාට දෙන්න අවශ්‍යතාවයක් තිබ්බනම් ඉතා පැහැදිලිවම ඒක ගන්න තිබ්බා. ඒතකොට සජිත් ප්‍රේමදාස මැතිතුමාට ගැනීමේ ප්‍රමාදයක් වුණා කියලා මිත්‍යාවක් කියන්න හදනවා. ඒතකොට සජිත් ප්‍රේමදාස මැතිතුමා කොන්දේසි විරහිතව ගත්තේ නැහැ. අපි හැමෝම කිව්වේ කොන්දේසි සහිතව ගන්න ඕනේ. කොන්දේසි කියන්නේ ප්‍රධානම කොන්දේසිය තමයි මුළු රටම කියන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඒ ජනාධිපති ධුරයේ තියෙන ඒ අයින්වීම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව අයින් කරන්න යම් කාල සීමාවක එකතාවයක් තියෙනවා. හැබැයි එහෙම එකතාවයක් නැතුව අපිට ලබා ගන්න කිසිසේත්ම විදියක් නැහැ. හැබැයි මම විශ්වාස කරනවා තව දවසක් දෙකක් වැඩිම වුණොතින් ගියා නම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඒවට එකඟ වෙනවා. ඒ ගැන විවාදයක් නැහැ. හැබැයි ඊට කලින් අර මැරෙන්න යන මිනිහට ඔක්සිජන් ටිකක් ලබා දුන්නා. ඔක්සිජන් ටිකක් ලබා දීලා දැන් යලී ආපහු ඇඳෙන් බහැලා දැන් එළියට බහැලා දැන් ආයි අර ICU එකේ ඉඳන් දැන් ස්පිරිතාලෙන් එළියට එන්න තත්ත්වයකටපත් වෙලා තියෙනවා. ඒකින්ද මේ වෙලාවේදී අපි යලි මතක් කරනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තමයි මේ රටේ ප්‍රශ්න වලට මුල. මේ රටේ මේ වගේ තත්ත්වයකටපත් කිරීමේ ප්‍රධාන වග උත්තරකරුවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා. එහෙනම් මේ ප්‍රශ්න ටික විසඳගන්න නම් එතුමා ඉතා පැහැදිලිව එකගතාවයකට එන්න ඕනේ. එතුමා නික්ම යෑමේ කාලවකවානු. එතුමා නික්ම යෑමේ කාලවකවානුවත් එක්ක අපිට අවශ්‍ය වෙනවා සර්වපාක්ෂික ආණ්ඩුවක්, සැබෑ සර්වපාක්ෂික ආණ්ඩුවක්. මේ එක්කෙනෙක් දෙන්නක් මේ අරගෙන ඇමතිකමක් දුන්නාම ඒක සර්වපාක්ෂික වෙන්නේ නැහැ. ඒකින්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් උත් එහෙම එක්කෙනෙක් දෙන්නෙක් අරගෙන තියෙනවා, අපෙන් උත් එක්කෙනෙක් දෙන්නෙක් අරගෙන තියෙනවා. ඒක සර්වපාක්ෂික නෙමෙයි. එහෙනම් අපි පක්ෂ හැටියට එකතු වෙලා අපි මේ කටයුත්ත කරන්න අවශ්‍යයි. මේ කටයුත්ත කරන්න ඒ සර්වපාක්ෂික ආණ්ඩුවත් සහ අර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නික්ම යාමේ එකගතාවය එක්ක අපිට මේ රටට විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්. එතකොට අන්න පාස්පෝර්ට් පොලිම ටිකෙන් ටික අඩු වේවි. එතකොට අපේ රට කෙරෙහි තියෙන විශ්වාසය, ජාත්‍යන්තර වශයෙන් තියෙන විශ්වාසය වැඩි වේවි. එතකොට අපිට ඒ රටවල් වලින් උදව් ලැබෙන එක අපිට වැඩියෙන් ලැබේවි. වෙන ඒ වගේම ජාත්‍යන්තර සංවිධාන අපිට විශාල සහයෝගයක් ලබා ගන්න පුළුවන් වේවි. ඒ තුලින්ම තමයි දැන් අපිට පිටරටවල් වල වැඩ කරන ජනතාව තවමත් අපේ බැංකු වලට ඩොලර් ලබා දීම ඉතා අඩුවෙන් කෙරෙන්නේ. ඒක වැඩි වෙනවා මේ වගේ විශ්වාසයක් ගොඩනැගුණොත්. ඉතින් මේ විශ්වාසය ගොඩනගන්න තමයි අපි උත්සාහ කරන්න ඕනේ. ඒ වෙනුවෙන් සාකච්ඡාව අත්‍යවශ්‍යයි. ඒ වෙනුවෙන් වැඩපිළිවෙල අත්‍යවශ්‍යයි. ඒකින්ද අපිට නෑ පාස්පෝර්ට් දෙකක්. අපිට නෑ ඩුවල් සිටිසන්ෂිප්. අපිට නෑ ද්විත්වපුරවැසිභාවය. මේ රට අත්හැරලා දාලා යන්න පුළුවන් අය ඇති. ඒ පුළුවන් අය ඇති. නමුත් අපිට යන්න තැනක් නෑ. අපේ දරුවන්ට යන තැනක් නෑ. ඒකින්ද අපිට අවශ්‍යයි මේ රට ගොඩනගන්න. අපි මේ රටේ ජනතාවගේ තරුණ තරුණියගෙන් ඉල්ලීමක් කරනවා. ඔව්. අවිශ්වාසයක් තිබ්බත් අපි ඔක්කොම එකතු වෙලා
ධර්මමන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසන්.
අපි ඔක්කොම එකතු වෙලා මේ රට කොහොම හරි හදාගමු. මොකද අපිට වෙන රටවල් වලට යන්න විදියක් නැහැ. අපි ඉපදුනේත් මේ රටේ. අපිට මැරෙන්න තියෙන්නේත් මේ රට. වෙන රටක් අපිට නැහැ. ඒකින්ද අපි හැමෝම එකතු වෙලා, අපි සියලුම දෙනා එකතු වෙලා මේ රට ගොඩ නගන්න
අපි කැප වෙමු කියා ඉල්ලා සිටමින් මම නියඳ වෙනවා. බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු ඉම්රාන් මරුෆ් මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා.
நன்றி சபை தலைவர் அவர்களே. இன்று பாராளுமன்றத்திலே விவாதிக்கப்படுகின்ற விடயம் நேற்று பிரதமர் அவர்களுடைய உரை சம்பந்தமான விடயத்தை இன்று பாராளுமன்ற உறுப்பினர்கள் விவாதிக்கின்ற விவாதம் நடைபெற்றுக் கொண்டிருக்கின்றது. உண்மையிலே இந்த விவாதத்தை நாங்கள் எடுத்து பார்க்கின்ற பொழுது இந்த அரசாங்கத்திலே இருக்கின்ற பாராளுமன்ற உறுப்பினர்கள் 2-2.5 வருடங்கள் கோமாவில் இருந்து இப்பொழுதுதான் கண்ணை விழித்திருக்கின்றார்களா, அல்லது அவர்களுடைய செயற்பாடுகள் எல்லாம் மறந்து இன்று புதிதாக அவர்கள் பிறந்திருக்கின்றார்களா என்ற சந்தேகம் எங்களுக்கு எழும்புகின்றது. குறிப்பாக இந்த அரசாங்கத்திலே இருக்கின்ற இந்த பாராளுமன்ற உறுப்பினர்கள் இதே பாராளுமன்றத்திலே பல வீர பேச்சுக்களை பேசுகின்ற சந்தர்ப்பத்தில் எல்லாம் இந்த அரசாங்கம் செய்கின்ற செயற்பாடுகள் எல்லாம் சரி என்பதை நியாயப்படுத்திய உறுப்பினர்கள் எல்லாம் இன்று அமைதி காத்துக் கொண்டு இன்று பசுந்தோல் போற்றிய புலிகள் போல் பதுங்கிக் கொண்டிருக்கின்ற ஒரு நிலையை இன்று இந்த பாராளுமன்றத்திலே பார்க்கின்றோம். இவர்கள் தான் சொன்னார்கள், இந்த நாட்டை நாங்கள் ஒரு வளர்ச்சி அடைந்த நாட்டாக நாங்கள் உருவாக்குவோம், இந்த நாடு ஒரு சிங்கப்பூராக மாறும் என்று சொன்னவர்கள் எல்லாம் இன்று ஆலோசனை வழங்குகின்ற ஒரு ஆலோசகர்களாக இருக்கின்றார்கள். உண்மையிலேயே இதனுடைய முழு பொறுப்பையும் இந்த மொட்டு கட்சியைச் சேர்ந்த அரசாங்கத்தில் இருக்கின்ற பாராளுமன்ற உறுப்பினர்கள் ஏற்க வேண்டும் என்பதை நாங்கள் இந்த இடத்திலே நாங்கள் கூறிக்கொள்கின்றோம். குறிப்பாக இந்த அரசாங்கம் செய்த சில விடயங்களின் காரணமாகத்தான் இன்று இந்த நாடு இந்த நிலைக்கு வந்திருக்கின்றது என்பதை நாங்கள் விளங்கிக் கொள்ள வேண்டும். இவர்கள் இனவாதத்தை ஏற்படுத்தியின் காரணமாக அந்த மக்களுடைய சாபமும் விவசாயிகளினுடைய விவசாய விடயங்களிலே இவர்கள் விளையாடியதினால் இன்று விவசாயிகளினுடைய சாபமும் இன்று ஏழை மக்களுடைய சாபமும் தான் இன்று இந்த அரசாங்கத்தை இந்த நாட்டை இவ்வாறான ஒரு நிலைக்கு எடுத்துச் சென்றிருக்கின்றது என்பதை நாங்கள் புரிந்து கொள்ள வேண்டும். இன்று பிரதமர் அவர்கள் இந்த பாராளுமன்றத்திலே ஆற்றுகின்ற உரையெல்லாம் பார்க்கின்ற பொழுது ஒரு வானிலை காலநிலை மாற்றத்தை கூறுகின்ற ஒரு வானிலை அறிக்கையை சொல்லுகின்ற ஒரு நிகழ்ச்சியை போன்று இன்று அவருடைய உரை காணப்படுகின்றது. அவர் கூறுகின்றார், இன்னும் சில நாட்களிலே பொருட்கள் தட்டுப்பாடு ஏற்படலாம், இன்னும் சில காலங்களிலே எரிபொருட்களுக்கான தட்டுப்பாடு ஏற்படலாம், 3 நேரம் உண்ணுகின்றவர்கள் 2 நேரம் உண்ணுகின்ற நிலை ஏற்படும், 2 நேரம் உண்ணுகின்றவர்கள் 1 நேரம் உண்ணுவதற்கான நிலை ஏற்படும் என்று வானிலை அறிக்கை போன்று கூறுகின்ற ஒரு நிலையை நாங்கள் பார்க்கின்றோம். இன்று இந்த இவர் பதவி ஏற்கின்ற பொழுது இவர்களுடைய சபா இவருடைய நண்பர்கள் அல்லது இவருடைய ஆதரவாளர்கள் கட்சியைச் சேர்ந்தவர்கள் எல்லாம் சொன்னார்கள், இவர் இந்த நாட்டினுடைய பிரதமராக வந்தால் 1 மாதத்துக்குள்ளே இந்த நாட்டுக்கு டாலரை கொண்டு வருவதற்கான முழு தகுதியையும் வாய்ந்தவர் இவர் என்று சொன்னார்கள். இவர் வந்ததற்கு பின்னர் இந்த எரிபொருட்களுக்கான வரிசை நீங்கிவிடும் என்று சொன்னார்கள். இன்று அது அப்படியே மாறி இன்று டாலர் அதிகரித்திருக்கின்றது. இன்று வரிசையில் நிற்கின்றவர்களுடைய எண்ணிக்கை கிலோமீட்டர் கணக்கிலே இன்று அதிகரிக்கப்பட்டுக் கொண்டிருக்கின்றது. ஆகையால் இதை நாங்கள் விளங்கிக் கொள்ள வேண்டும். இதிலே என்ன நடைபெற்றிருக்கின்றது, இதை எவ்வாறு நாங்கள் தீர்க்க முடியும், இதை எவ்வாறு தீர்ப்பதற்கான நடவடிக்கையை நாங்கள் எடுக்க முடியும் என்பதை நாங்கள் சிந்திக்க வேண்டியவர்களாக நாங்கள் இருந்து கொண்டிருக்கின்றோம். இன்று குறிப்பாக ஒவ்வொரு குடும்பமும் மிகவும் கஷ்டப்படுகின்ற ஒரு நிலையிலே காணப்படுகின்றது. குறிப்பாக ஒரு 30,000 ரூபாய் வருமானம் பெறுகின்ற ஒரு குடும்பம் இதற்கு முன்னர் அந்த குடும்பத்திலே 15,000 ரூபாய் செலவு செய்தால் இன்று அது 3 மடங்குகளாக இன்று அவர்களுடைய செலவு அதிகரித்திருக்கின்றது. அதாவது வருமானம் இன்னும் 30,000 ரூபாயாக இருக்கின்ற சந்தர்ப்பத்திலே செலவு 45,000 ரூபாயாக இன்று அதிகரித்திருக்கின்றது. ஆகையால் மீதியாக காணப்படுகின்ற இந்த 15,000 ரூபாயை பெறுவதற்கு அந்த குடும்பத்தினர் என்ன விடயத்தை செய்கின்றார்கள் என்பதை நாங்கள் சிந்திக்க வேண்டும். இன்று யாரிடம் கடன் பெறுகின்றார்கள், அதை எவ்வாறு அவர்கள் முறை அதாவது பயன்படுத்துகின்றார்கள், இதை எவ்வாறு அவர்கள் தாங்கிக் கொள்ளுகின்றார்கள் என்பதை நாங்கள் சிந்திக்க வேண்டும். இன்று இந்த நிலை அதிகரித்து செல்லுகின்ற காரணத்தினால் இன்று எங்களுடைய நாடு மிகவும் ஒரு மோசகரமான ஒரு நிலைக்கு தள்ளப்பட்டிருக்கின்றது. இன்று நாங்கள் சோமாலியா அல்லது ஆப்பிரிக்காவிலே காணப்படுகின்ற சில நாடுகளை போன்று இன்று இலங்கையிலும் அவ்வாறான ஒரு நிலையை இன்று எங்களுடைய காலங்களுக்குள்ளே
பார்க்கின்ற ஒரு நிலைக்கு நாங்கள்
தள்ளப்பட்டிருக்கிறோம்
தள்ளப்பட்டிருக்கின்றோம் ஆகையால் இதிலே விசேட கவனம் செலுத்த வேண்டும். இன்று பொருட்களுடைய விலை அதிகரிப்பு காரணமாக இன்று மக்களினுடைய போஷாக்கு சம்பந்தமான நோய்கள் பிரச்சனைகள் இன்று தலை தூக்கி இருக்கின்றன. இன்று பொருட்களுடைய விலை அதிகரிப்பு காரணமாக இன்று களவு கொலை கொள்ளை போன்ற விடயங்கள் இன்று தலை தூக்கி இருக்கின்றன. இன்று சிறு பிள்ளைகள் கடத்தப்படுகின்றார்கள், வீதிகளிலே சுட்டுக் கொள்ளுகின்ற நிலை தொடர்ச்சியாக நடைபெற்றுக் கொண்டிருக்கின்றது. ஆனால் இன்னும் இந்த அரசாங்கத்திடம் எந்த ஒரு வேலை திட்டமும் இல்லை. இன்று பொருட்களுடைய விலை அதிகரித்துக் கொண்டு செல்லுகின்றது ஒவ்வொரு நாளும். இதை கட்டுப்படுத்துவதற்கான எந்த ஒரு நடைமுறையும் இன்னும் இந்த அரசாங்கம் நடைமுறைப்படுத்தவில்லை. ஆனால் ஒவ்வொரு பாராளுமன்ற அமர்விலும் வருகின்ற ஒவ்வொரு அமர்விலே ஆரம்பிக்கின்ற சந்தர்ப்பத்தில் எல்லாம் இந்த விடயத்தை கூறி நான்கு நாட்கள் இதை விவாதிக்கின்ற ஒரு வேடிக்கை மிக்க ஒரு பாராளுமன்றமாக நடைபெற்றுக் கொண்டிருக்கின்றது. ஆகையால் இதுக்கு நாங்கள் முடிவு கட்ட வேண்டும். இப்பொழுது இந்த நாட்டிலே நடக்கின்ற நிலையை கட்டுப்படுத்துவதற்கு அனைத்து கட்சிகளுடைய ஒத்துழைப்பையும் பெற்று அனைத்து கட்சிகளுடைய பங்களிப்பின் மூலமாக ஒரு புதிய அரசாங்கத்தை உருவாக்கி அதனுடைய தீர்வுகளை பெறுவதற்கான வழிமுறையை உண்டுபடுத்துவதற்கான முயற்சிகளை மேற்கொள்ள வேண்டும் என்பதுதான் எங்களுடைய ஒரு வேண்டுகோளாக காணப்படுகின்றது. நன்றி.